ප්‍රශ්න අංක 6 ගරු මොහමඩ් මුසම්මිල් මැතිතුමා බුද්ධ ශාසන ආගම කටයුතු මැතිතුමා
මම අහනවා ගරු තනායිති
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආ එක ප්‍රාග් ඓතිහාසික යුගයේ සාධක සිට අනුරාධපුර යුගය පොළොන්නර යුගය මහනුවර යුගය යන යුගයන්ටද අයත් සාධක හමුවේ ඒ ඇමුණුම් එකේ ඉදිරිපත් කර තිබෙනවා. ආ දෙක ඔව් ආ තුන ඔව් ක්‍රියාමාර්ග 18ක් පමණ ගෙන තිබෙනවා 1941 පටන් එයත් ඇමුණුම් දෙක හැටියට ඉදිරිපත් කරලා තියෙනවා අදාළ නොවේ.
ඇමතුමා අර ඇමුණුම් මේ ක්‍රියාමාර්ග ඇමුණුම් එක කියවන්න පුළුවන්ද?
හටක් තියෙන
අමන්නේ දැන් මේ සෑහෙන වෙලාවක් ගත්තනේ වෙන වෙන ඒවා
එක්දස් නම්සිය 41 12 වන දින අංක 88 29 දරන ආරක්ෂිත ලෙස දරන ගැසට් පත්‍ර 20 මගින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කරලා තියෙනවා. මූලික ගවේෂණයක් සිදුකර පුරාවිද්‍යා ස්ථාන හඳුනාගෙන ලේඛනගත කර පුරාවිද්‍යා ස්ථාන ස්මාරක ලෙස ගැසට් කිරීමට කටයුතු කරලා තියෙනවා. විස්තීර්ණ ගවේෂණයක් සිදුකොට පුරාවිද්‍යා ස්ථාන විධිමත්ව වාර්තාගත කිරීම සහ පුරාවිද්‍යා ආරක්ෂිත වෙන්කල පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කිරීමට කටයුතු කරලා තියෙනවා. 70 දශකයේදී ස්තූපය සංරක්ෂණය සඳහා මූලික ප්‍රතිසංස්කරණයක් සිදු කරලා තියෙනවා. 1984 ස්තූපයේ කපරාරුව සකස් කරලා තියෙනවා. 1984 විනාශ වී තිබුණු ධර්මශාලාව සංරක්ෂණය කරලා තියෙනවා. 84 සිට 88 විනාශ වී තිබුණු ටැම්පිට විහාරය සංරක්ෂණය කරලා තියෙනවා. නිදන් ගැනීමේ අභිලාෂයෙන් සොර හාරා විනාශ කළ තිබූ චෛත්‍ය සංරක්ෂණය කරලා තියෙනවා. 2011 ධර්මශාලාව සංරක්ෂණය කරලා තියෙනවා. වරින් වර සිදු කළ ඇති විනාශයේ හමුවේ දැඩි ලෙස හානියට පත්ව තිබූ පිළිමහා ටැම්පිට විහාරයේ සිතුවම්මා මූර්ති සංරක්ෂණයට අවශ්‍ය වාර්තාගත කිරීම සිදු කරලා තියෙනවා. 2011 සහ 2018 වර්ෂයන්හි ප්‍රතිමා ගෘහයේ මූර්ති සහ චිත්‍ර සංරක්ෂණය කරලා තියෙනවා. ශිලාලේඛන පිටපත් කිරීම පරිවර්තනය කොට මහජනතාවට දැන ගැනීම පිණිස ප්‍රකාශයට පත් කිරීම කළා තියෙනවා. ශිලාලේඛන සහ සිරිපතුල් ගල ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත වැට සහ ගෘහයන් නිර්මාණය කළා තියෙනවා. 2006 වර්ෂයේ සිට මේ ස්ථානයේ නඩත්තු කටයුතු සිදු කිරීමට පුරාවිද්‍යා වැඩබිම් කාර්යාලයක් හා කලාප කාර්යාලයක් පිහිටුවලා තියෙනවා. ස්ථානයේ ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂාව බලකාය ඒ දායකත්වයේ ලබාගෙන තියෙනවා. අන්තිමේ නාමපෝරු සහිත විස්තරාත්මක නාමපෝරු හා දැනුවත් කිරීමේ පෝරු යොදලා තියෙනවා.
ඉතින් ඔබතුමාට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ජයන්ත සම්රේර මන්ත්‍රීමා අහන
පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, මේ දවස් වන විට පුරාවිද්‍යා ස්මාරක විශේෂයෙන්ම උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යාත්මක ස්මාර බොහොම වේගෙන් විනාශ වෙන තත්ත්වයක් වාර්තා වෙමින් තිබෙනවා. උදාහරණයක් හැටියට ඔබතුමා දන්නවා මඩකලපුව කුසලාන්කන්ද පුරාවිද්‍යා ස්මාරකය තාම ඒකේ මායිම් කණු දාන්න තිබ්බා, නමුත් දාගන්න බැරි වුණා. සමලංකුලම වවුනියාව සමලංකුලම පුරාවිද්‍යා ස්මාරකය, ඒ වගේම කිලිනොච්චිය උරතිපුරම් කියන පුරාවිද්‍යා ස්මාරකය, ඒ වගේම මුලතිව් කුරුන්දශෝක විහාරය පුරාවිද්‍යා ස්මාරකය ගත්තොත් මෙයාදී වශයෙන් විශාල ප්‍රමාණයක් ඊයේ පෙරේදා කුච්චවේලි රමන්පිච්ච මල් විහාරය පුරාවිද්‍යා ස්මාරකය ආශ්‍රිතව පොලක් ඉදිකිරීමේ කාර්යපවා කරමින් තිබෙනවා කියලා අපිට ආරංචි වෙලා තිබෙනවා. මේ විදිහට උතුරු නැගෙන දෙපළාතේ පුරාවිද්‍යා ස්මාරක බොහොම වේගෙන් විනාශ වෙන තත්ත්වයක් වාර්තා වෙමින් තිබෙනවා. මා දන්න තරමින් පුරාවස්තු ආඥාපනත ප්‍රකාරව පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක ප්‍රකාශයට පත් කිරීමේ බලය තිබුණේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අදාළ විෂය භාර අමාත්‍යවරයාට මේ ඉදිරිපත් කළාට පස්සේ ප්‍රකාශයටපත් කිරීම සිදු කළා. නමුත් 2023 ජනවාරි 11 වෙනිදා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැතිතුමා ජනාධිපතිතුමාගේ උපදෙස් කියලා මේ පුරාවිද්‍යාස්තු ආඥා පනතේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට තිබුණු බලය ක්‍රියාත්මක කිරීම අත්හිටවන්න කියලා උපදෙස් දීලා තියෙනවා. පුරාවස්තු ප්‍රකාශයට පත් කිරීම සහ ස්මාරක සහ පුරාවිද්‍යා විද්‍යාත්මක ස්ථාන ප්‍රකාශයට පත් කිරීම කියන හිසින් PS ඇලෛරක් EAD ඇලෛරක් 0.8 ඇලෛරක් 35 දරන ලිපිය එවලා කියනවා පුරාවස්තුවක් පුරාවිද්‍යාත්මක ස්ථානයක් හෝ ස්මාරකයක් ප්‍රකාශයට පත් කරනවා නම් ඊට පෙරාතුව අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යොමු කරන්න කියලා මේ ලිපියෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. දැන් මේ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ අදාළ නිර්ණයන් අනුව පුරාවිද්‍යා ස්මාරකයක් හෝ ස්ථානයක් ප්‍රකාශයටපත් කිරීමට තිබෙන අවස්ථා අයිමි වෙලා තිබෙනවා. දැන් කැබිනට් එකට යවුවට පස්සේ අපි දන්නවා විශාල ප්‍රමාණයක් කැබිනට් එකේ ගොඩ ගැහිලා තියෙනවා, එකක්වත් අදාළ උපදෙස් දෙන්නේ නැහැ. මේ තත්ත්වයට හේතු වෙලා තිබෙනවා ගරු ඇමතිතුමනි, උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා ස්මාරක සහ පුරාවිද්‍යා ප්‍රදේශ විනාශ වෙන්න. මේක තමයි දැන් කුසලාන්කන්දට වෙලා තියෙන්නේ. මේක තමයි සමලන් කුලමට වෙලා තියෙන්නේ. මේක තමයි කුරුන්දාශෝක විහාරයට වෙලා තියෙන්නේ. මේ නිසා මේ පිළිබඳව මේ පුරාවිද්‍යා ස්මාරක සහ ස්ථාන ගැසට් කිරීමට ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඒ වගේම විශේෂ භාර අමාත්‍යවරයාට තිබිච්ච අයිතිය, පුරාවස්තු ආඥාපනතෙන් දී තිබුණු අයිතිය දැන් නතර වෙලා තියෙනවා, අත්හිටවල තියෙනවා. මේ පිළිබඳව ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පනත සම්මත වුණේ මේ පාර්ලිමේන්තුවේ. පනතෙන් බලය දීලා තියෙන ආකාරයට එක එක්කෙනා ලියුම් එව්වයි කියලා ඒ බලය ඒ අයට සතු වෙන්නේ නැහැ. මේ පනත සංශෝධනය කරන්නේ අයිතිය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට. ඉදිරි කාලයේදී අලුතෙන් අපි පනත සංශෝධනය කරලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒත් පනත ප්‍රකාරව කටයුතු කරනවා. මේ මතු කරපු ස්ථාන පිළිබඳව සොයලා බලලා ලිඛිතව උත්තරයක් එතුමට අපි එවන්නම් ඉදිරි කාලයේ සති දෙකක් ඇතුළත.
බොහොම ස්තුතියි මුසම්මිල් මහත්තයා.
දෙවෙනි ප්‍රශ්නේ අපේ ගාමිණී වලේ බුදුමන්තුමා.
ස්තුතියි. අමතුතුමනි, මේ දැන් මේ දෙවනගල මාවනැල්ලි පිහිටි දෙවනගල පුරාවිද්‍යා ස්ථානය පිළිබඳවම පැන නැගිලා තියෙන තත්ත්වයට සමාන තත්ත්වයක් තමයි දැනට අවුරුදු දෙකකට කලින් වෙනකොට කූරගල පුදබිම එහෙම නැත්නම් කූරගල පුරාවිද්‍යා මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වෙලා තිබිච්ච තත්ත්වය. හැබැයි පසුගිය වසර දෙක තුළදී නෙල්ලිගල අපේ ධම්මරතන හාමුදුරන්ගේ මැදිහත් වීම හරහා කූරගල සංවර්ධන පදනම හරහා අපිට පුළුවන් වුණා පුරාවිද්‍යා ස්ථාන ටික සියල්ලම ආරක්ෂා කරමින් බෞද්ධ සිද්ධස්ථානත් ආරක්ෂා කරමින් එතන හිටපු අන්‍ය ජාතිකයන්ගේ ඒ කරන පුද පූජා පවත්වන්න පහසුකම් සපයමින් සහයෝගයෙන් ජන ජීවිතය ගෙවන්න පුළුවන් ආගමික මධ්‍යස්ථානයක් බවට කූරගල විහාරස්ථානය නැත්තම් ඒ බෞද්ධ මධ්‍යස්ථානයක් විදිහට එහෙම නැත්තම් ඓතිහාසික ස්ථානයක් බවට පත් කරගන්න. ඉතින් අපි දකිනවා මේ මාවනැල්ලේ පිහිටි දෙවනගල රජමහා විහාර පෞරාණික භූමියත් එවැනි තත්ත්වයකට පත් කරන්න පුළුවන් භූමියක් කියලා. මේ සාකච්ඡාව පහුගිය දවස්වල මේක පිළිබඳව අපි සාකච්ඡාවක් කළා. ඒ පිළිබඳ ඒ සාකච්ඡාවේදී අපේ වීරසුමන ගරු මන්ත්‍රීතුමත් අපිත් එක්ක සම්බන්ධ වුණා. අපි මම ඔබතුමාගෙන් දැනගන්න කැමැති මේ මෙවැනි ආකාරයේ පදනමක් හදලා දැනට මෙතන වැඩ සිටින විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් මේ පුරාවිද්‍යා ස්ථානයට අයිති භූමියේ විශාල ප්‍රමාණයක් පිටස්තර පුජ්‍යලයන්ට බදු පදනමට ලබා දීලා තිබෙනවා. ඒවා ආපහු අත්පත් කර ගැනීමත් සිද්ධ වෙලා නැහැ. ඒවා පුජ්‍යලික දේපල විදියට භුක්ති විඳින හා ආගමික ගැටුමක් නිර්මාණය වන ආකාරයට අත්පත් කර ගැනීම සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමැති ඒ निराකරණය කරගෙන එවැනි කූරගල ගොඩනගපු ආකාරයේ සංවර්ධන පදනමකට මෙතන අවස්ථාව ලබා දෙන්න පුළුවන්ද කියන කාරණාව.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලිඛිතව ඉල්ලීමක් එවගොත් ඒ ගැන සලකා බලන්න පුළුවන්. ස්තුතියි.
ප්‍රශ්න අංක 7 ගරු රෝහිණි කුමාර්. විර්සෝනවන්තුමා ගරු ඇමතුමාගේ එකඟතාවයේ තියෙද
රමාත්තුමල එකඟතාවය ලැබෙනවා නම් ඔබතුමා මේ විෂය සම්බන්ධව විශාල මැදිහත්වීමක් පහුගිය කාල කර ඔබතුමාට ඒක ගෞරවයක් දෘෂ්ටියක් පුද ගන්නවා විශේෂයෙන්ම නැගෙනහිර සහ උතුරේ මේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව ඉතාමත් අභියෝගාත්මක අභියෝගයක් වාරගෙන ඒ කරන කැපකිරීම සම්බන්ධව ඔබතුමාට ගෞරව ස්තුතිය පුද ගන්නවා ඒ වගේම අපිට මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සාම්ප්‍රදායිකව යම් සීමා සහිත විහාරස්ථාන ප්‍රමාණයක් තමයි ගඩු අමාත්‍යමනේ මේ සංරක්ෂණ කටයුතු සහ සිද්ධ කරන්නේ තියෙන සම්පත් ඒ ප්‍රමාණවත් නැති නිසාවෙන් හැබැයි පමණක් ස්ථාන තියෙනවා ඉතාමත් ඓතිහාසික වැදගත්කම් තියෙන ස්ථාන ගණනාවක් ඒව කිසිදු මැදිහත්වීමක් නොවන ස්ථානක් තියෙනවා උදාහරණයක් විතර ගරු අමාත්‍යතුමනි ඔබතුමාගෙත් මම අවධානය යොමු කර අවස්ථා කිහිපයකදීම ඔබතුමාට තියෙන කාර්යබහුල තත්ත්ව නිසා ඒකට සම්බන්ධන නියෝජනය කරන මාත්‍ර දිස්ත්‍රික්කයේ දිනිය ඇමතුමන කොට්ටාසේ එළමල්දී රජමහා විහාරස්ථානය ඒක පුරාවිද්‍යා භූමියක් විදිහට නාගර සංවර්ධන අධිකාරිය යටතේ ගැසට් කරලා තියෙනවා හැබැයි එතනින් එහාට අපිට ඒ වෙලාවේ ඉන්දිකුමාදර හිටපු අමාත්‍යමාට ස්තුතිවන්ත වෙන්න ඒ වෙලාවේ විශාල සංවර්ධන කටයුතු ටිකක් ආරම්භ කරා නමුත් එතනින් එහාට ඒක ගෙනියන්න බැරි වුණා ඒ වගේම ගැටබරු රජමහා විහාරස්ථානයේ යම් සංවර්ධන කටයුතු ටිකක් වෙනවා ඒ වගේම දළදා වහන්සේ රාජවර්ෂ 6ක් වැඩ හිටියාය කියන සඳහන් වෙන කොළවෙනගම රජමහා විහාරස්ථානයේ ගරු අමාත්‍යමනේ ඔබතුමාගේ අවධානය යොමු කරනවා කිසිදු කටයුත්තක් මේ වෙනකොට සිද්ධ වෙලා නැහැ අපි දළදා මාලිගාවෙන් ඉල්ලීමක් කරා දළදා මාලිගාව සාමාන්‍ය තුල ඒ තියෙන විශාල මුදල් ප්‍රමාණ සංසරණය වෙනවා සැරිසරනවා දළදා වහන්සේ වැඩ හිටිය විහාරස්ථාන සංවර්ධන සඳහා දළදා මාලිගාව යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නමුත් අවාසනාවකට කොළවෙනගම රජමහා විහාරස්ථානයේ සම්බන්ධව දළදා මාලිගාව සම්බන්ධ වෙනොත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් වෙනොත් ආගමික කටයුතු අමාත්‍යාංශයත් වෙනොත් මෙතෙක් කාලයක් සාධනීය මැදිහත්වීමක් වෙලා නැහැ. ඒක නිසා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා එළමල්දී රජමහා විහාරස්ථානයත් ගැටබර රජමහා විහාරස්ථානයත් විශේෂයෙන්ම කොළවෙනගම රජමහා විහාරස්ථානයත් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකාරියක් සඳහා එන්න දැන් ටිකක් කාර්යබහුල තත්ත්වයේ තියෙන බව ඇත්ත. නමුත් ඔබතුමා ඇවිල්ලා බලලා යදාන නිලධාරීන් සමග මේකට මැදිහත් වෙන්න කියන ගෞරවනීය ඉල්ලීම ඔබතුමාගේ අවධානය සඳහා යොමු කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ විහාරස්ථානවල ගරු නායක ස්වාමීන්දයන් වහන්සේලා විසින් ලිඛිතව අපි වෙත ඉල්ලීමක් කරොත් ඒ පිළිබඳව වඩාත් ඉක්මනින් කටයුතු කරන්නට පුළුවන් වෙයි. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව අනුව ඉදිරි තව පොඩි ටික දවසක් දෙන්න එතුමත් එක්කම ගිහිල්ලා මේ ස්ථාන බලලා නිරීක්ෂණය කරලා කළ යුතු කටයුතු මොනවද කියලා අපි බලන්නම්. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ගරු සභාවට අපි යෝජනා කරනවා ඒ වගේම ඉල්ලීමක් කරනවා යම් කිසි පුරා විද්‍යාත්මක ස්ථානයක් තියෙනවා නම් ඒ සංරක්ෂණය කර ගැනීමට කවුරුන් හෝ ඉදිරිපත් වෙනවා නම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඒ කටයුතු කරන්න දැන් අපි ඉඩ දෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 7 ගරු රෝහිණි කුමාරි විජේරත්න මැතිණිය පැමිණ නැත. ප්‍රශ්න අංක 8 ගරු ඉසාක් රහමාන් මැතිතුමා ගරු කර්මාන්ත මහත්තුමාගෙන් ඇසීමට.
සති දෙක කල්ලිලා සිටිනවා කරු නියෝජ්‍ය කතානායක.
හරි. ස්තුතියි. ප්‍රශ්න අංක 9. ඔව්.
මැතිතුමාගේ ප්‍රශ්නයක් අහන්න මට අවස්ථාව ලබා දෙන්න මේ ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
මොන ප්‍රශ්නද ගරු මන්ත්‍රී?
අපේ මනුෂ්‍ය නායකාරය මැතිතුමා.
නෑ එහෙම ප්‍රශ්න අහන්න බෑ ගරු මන්ත්‍රී.
නෑ විනාඩියක් දෙන්න.
නෑ ඔබතුමා මේ වෙනම එක කතා කරලා අහගන්න උත්තරේ. ප්‍රශ්නාංක 9 ගරු චින්තක මායාදුන්න අමල් මැතිතුමා.
මං අහනවා ගරු නියෝජ්‍ය කතානායක.
ගරු මහජන ආරක්ෂක මහත්මයා.
සති දෙක කාලයක්
ඉල්ලන්න. ප්‍රශ්න අංක 10 ගරු කෝකිලා ගුණවර්ධන මැතිණිය වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමා. පැමිණ නැත. දෙවෙනි වටය. ප්‍රශ්න අංක 2
ගරු කතානායකතුමනි ප්‍රශ්න අංක 2 රෝහණ බණ්ඩාර මැතිතුමා වෙනුවෙන් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා මැතිතුමාගෙන් ප්‍රශ්න මං අහනවා.
සභාගත කරනවා. ප්‍රශ්න අංක 3
ගරු මුලසන ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි තුෂාර ඉඳුනිල් අමරසේන මැතිතුමා වෙනුවෙන් සෞඛ්‍ය මැතිතුමාගේ ප්‍රශ්න මම අහනවා.
ප්‍රශ්න අංක 7 ගරු රෝහිණි කුමාරි විජේරත්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි රෝහිණි කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය වෙනුවෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් මම ප්‍රශ්න අහනවා.
දෙකක් අල්ලලා.
ප්‍රශ්න අංක 10 සති දෙකක් කල්ලේ බොහොම ස්තුතියි සභාව කල් තැබීම ගරු සභානායකතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුව 2023 මාර්තු මාස 21 වෙනි අඟහරුවාදා දින පෙරවරු 9 30 දක්වා කල් තැබීමේ යෝජනා කරමු
කල් තැබීමේ විවාදය ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා විවාදය ආරම්භ කිරීමට ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා
ගරු නියෝජ්‍ය කතානායක තුමනි ඉතාමත් පැහැදිලි රජය මැතිවරණ වලට බය විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරනවා අප්‍රේල් 25 මේ මැතිවරණය පවත්වන එක බලපන්න දැන් අතිගරණ නියෝගයක් දීලා තියෙනවා අයවැයෙන් වෙන් කරපු මුදල් ටික මුදාහරින්න කියලා ඒ වගේම මැතිවරණ කොමසාරිස්වරයා දින නියම කරලා තියෙනවා අප්‍රේල් මාසේ 25 පළාත් පාලන මැතිවරණ තියන්න කියලා. ඉතින් අත් වශයෙන්ම පාර්ලිමේන්තුව තුල මේ අධිකරණය මෙල්ල කරන්නත් මැතිවරණ කොමසාරිස්වරයා මෙල්ල කරන්නත් ගන්න උත්සාහය ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ 21 වෙනි සංශෝධනයේ ලබාගත් ජයග්‍රහණ දියාරු කිරීමක්. දැන් 20 වෙනි සංශෝධනයේ ආණ්ඩුව ගෙනැල්ලා මේ රටේ තිබ්බ සියලු ආයතන විධායක ජනාධිපතිතුමා යටතටපත් කෙරුවා. පස්සේ අපි අවුරුදු දෙකක් පාර්ලිමේන්තුවෙත් ඒ වගේම ජාත්‍යන්තර සහයෝගය ඇතුව මේ 20 වෙනි සංශෝධනය වෙනස් කළා. ආණ්ඩුව විසින්ම 21 වෙනි සංශෝධනය ගෙනාවා. අධිකරණයේ සහ රාජ්‍ය සේවයේ වගේ උසස් ආයතන යම්කිසි ස්වාධීනත්වයක් ලබා දෙන්න. දැන් එහෙම කරපු රජය දැන් මේ පාර්ලිමේන්තුව තුල අධිකරණයට විරුද්ධව වරප්‍රසාද ප්‍රශ්න මැතිවරණ කමිසමට විරුද්ධව වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කළා මේ ආයතන දෙක දුර්වල කරන්න හදනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි තමයි රජයට අවුරුදු එකහමාරකට කලින් අපි කිව්වේ ජාත්‍යන්තර මුල්ල අරමුදුවලට යන්න කියලා. නමුත් රජය අපේ උපදෙස් පිළිගන්නේ නැතුව ගිය අවුරුද්දේ මේ මාසේ වෙනකම්ම රජයේ බංකොලොත් වෙනකම්ම ආණ්ඩුව කල් බැරුවා. අපි කියපු කාලේ අවුරුදු එකහමාරකට කලින් ඒ කියන්නේ 22 මේ මාසෙට අවුරුදු එකහමාරකට කලින් ගියා නම් අපේ රටේ ජනතාවට මේ වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. නමුත් 22 මේ මාසේ වෙනකොට එදා අපි බාර දුන්න 2019 බාර දුන්න ඇමරිකානු ඩොලර් මිලියන 7800ක තැන්පතු මිලියන 20කට අඩු කළා. අපිට ඒ අවස්ථාවේදී අපිට යන්න සිද්ධ වුණා ජාත්‍යන්තර මුල්ල අරමුදුවට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, I want your attention please. Here. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට ඔබතුමාගේ අවධානය ඕන. චාරිත්‍රය ඉගෙන ගන්න මේ මන්ත්‍රීවරේ කතා කරනකොට ගිහිල්ලා. මොකද නියෝජ්‍ය කතානායකතුමාට වැදගත් කරුණු අපිට ඉදිරිපත් කරන්න වෙනවා.
හොඳයි.
චාරිත්‍ර දන්නේ. නෑ, දෙපැත්තම කට්ටිය වැරද්ද කරන්නේ.
දෙපැත්තම වැරදි. මම කාටවත් අහුම් ගන්න දෙන්න ඕනේ නැති ඒ නිසා අතාරින්න
බෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඔබතුමාට වැදගත් ප්‍රශ්නයක් අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
හොඳයි.
දැන් ජාත්‍යන්තර මුල්ල අරමුදලට රජය ගියා. ප්‍රමාද වෙලා හරි. ගරුවා කැමැත්තුමා කිව්වා කරුණු 15ක් එකකතාවයක් පත් වෙලා තියෙනවා කියලා. මම අහන්නේ මේ කරුණු 15 මොනවද කියලා අපි තාම දන්නේ නැහැ. දැන් සෞභාග්‍ය දැක්මේ ධනවර්ම තියෙනවද? සෞභාග්‍ය දැක්මක් දැන් නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න බෑ. දැන් ක්‍රියාත්මක කරන්නේ ඊට හාත්පසින් වෙනත් දෙයක් ගන්න නියෝජ්‍ය කතානායකතුමනි. රාජ්‍ය ආයතන විකුණනවා, මං කැලි කඩලා විකුණනවා. මම ඔබතුමාගෙන් අහන්නේ මේකයි. හරි, මම ඔබතුමාගෙන් අහන්නේ එකයි. එතකොට ජනවරමක් නැතුව මෙව කරන්න පුළුවන්ද? හරි, පොඩ්ඩක් අහගෙන ඉන්න.
මම මේක කියන්නේ පෞද්ගලික කරන ප්‍රයිවටයිසේෂන් එහෙම නැත්නම් මේක විකුණනවා නම් දරබරමක් ගන්න ඕන. මම චන්ද්‍රිකා මැතිණියගේ 93 මැති වෙන ප්‍රකාශය මම ඔබතුමාට කියන්න. ඔබතුමා දන්නවා චන්ද්‍රිකා මැතිණිය තමයි 74 ලෑන්ඩ් රිෆෝම් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට මේ වතු ජනසතු කරන්න විශාල උනන්දුවක් ගත්ත පුද්ගලෙක්. හැබැයි 93 මොකද්ද එතුමියගේ මැති වෙන ප්‍රකාශය මොකද්ද 93 කිව්වේ? අපේ රටේ ඉඩම් මේ 93 මැති වෙන ප්‍රකාශය. අපේ රටේ ඉඩම් විදේශීය සභාගම් වලට විකිණීම සම්බන්ධව ජාතික ප්‍රතිපත්තිය සකස් කරනු ඇත. එතුමිය 93 මැතිවරණ ප්‍රකාශනයේ දැම්ම බලයට පත් වුණාම ඉඩම් එතුමිය උනන්දු වෙලා පවරගත් ඉඩම් පෞද්ගලික සභාගම් වලට දෙනවා කියලා. ඒකයි එතුමියට පුළුවන් වුණේ 94 ජනාධිපතිතුමාගෙන් පස්සේ ඉඩම් අක්කර 105ක් සභාගම් 15කට ලබා දීලා ඒක සාර්ථකව කරන්න. ඒක සාර්ථකව කෙරුවා. මේ පස්ස දොරේ මික්කනේ කොටස් වෙල්දපලේ තමයි සමාගම් 15ක් හදලා මික්කේ. ඉතින් මම තබුන්නාසිලාට කියන්නේ මේ සෞභාග්‍ය දැක්මට වරමක් හම්බුනේ රාජ්‍ය ආයතන ආරක්ෂා කරනවා කියලා. දැන් රාජ්‍ය ආයතන කට්ටි කඩලා විකුණන්න යනවා. ඒකට ජනවරමක් ඕන. යුඩීට බැන්නේ. එහෙම නිකන් කරන්න එපා. මම ගරු නියෝජ්‍ය කතානායකගේ ගරු අගමැතිතුමා ඉන්නවා. ගරු අගමැතිතුමා ඉන්නවා ජාත්‍යන්තර බොල්ල අරමුදල. ලංකාවට ආපු වෙලාවේ මොකද්ද කිව්වේ? 2022 සෙප්තැම්බර් මාසේ පළවෙනිදා The International Monetary Fund Mission in Sri Lanka said the country needs a government that has a mandate to carry out the reforms. ජාත්‍යන්තර බුල්ල අරමුදල කියනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි. ආණ්ඩුවට මේ ප්‍රතිසාර කරන්න ඕන නම් මැන්ඩේට් එකක් ජනවරමක් ගන්න ඕනේ කියලා. ඒකයි මම ඔබතුලට මතක් කරන්න හදන්නේ. එදා චන්ද්‍රිකා මැතිණිය වතු
දෙකක කාලයක් තියෙනවා.
වතු රාජ්‍ය සභාගම් වලට පෞද්ගලික සභාගම් වලට විකුණුනකට ජනවරමක් අරන් තමයි කෙරුවේ. දැන් ඔබතුලට ජනවරමක් තියෙනවද? දැන් වරාය දෙන්න හදනවා. රක්ෂක සංස්ථා විකුණන්න හදනවා. ටෙලිකොම් එක දෙන්න හදනවා. විදුලි බල බණ්ඩලේ කෑලි කඩලා විකුණන්න. ඉන්ද්‍ර සංස්ථාව මේ වට ජනවරමක් තියෙනවද ගරු අගමැතිතුමා? Do you have a mandate? No mandate. ජනවරම හම්බුනේ මේව ආරක්ෂා කරන්න. මේව විකුණන්න නෙවෙයි. මේ ජාත්‍යන්තර බුල්ල අරමුදල කියන්නේ ජනවරමක් නැතුව මේව කරන්න බෑ කියලා. ඉතින් ඒකයි මැතිවරණයක් වැදගත් වෙන්නේ. පළාත් පාලන මැතිවරණයක් තිබ්බහම යම්කිසි ආකාරයක ජනවරමක් හම්බ වෙනවා. පළාත් පාලන මැතිවරණය කඳවන්න තමුන්නාසිලගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. ඒතර බලා ගන්න පුළුවන් ජනතාව ඉන්නේ කොයි පැත්තේද කියලා. ජනවරමක් නැතුව මේ ප්‍රතිසංස්කරණ කරන්න ගියොත් මේ රට ලේවිලක් වෙන බවට කිසිම සැකයක් නැහැ. අනිත් එක ඇයි මේ අධික බදු බර? ඒ වගේම විදුලි බිල තමුන්නාසිල රට බංකොලොත් කරපු නිසා. රට බංකොලොත් කරේ නැත්නම් බදු බර ඕනෙත් නැහැ. මේ වගේ අධික විදුලි බිලක් ඕනෙත් නැහැ. තමුන්නාසලා අපේ රට සම්පූර්ණයෙන්ම බංකොලොත් කරපු නිසා තමයි අද මේ තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් මම ඔබතුමාලට කියන්නේ ජාත්‍යන්තර බුල්ල අරමුදලේ යෝජනා පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවේ බහුතරයක් ගත්තයි කියලා ඒක ජනවරමක් නෙවෙයි. කණ්ණා කරලා මතක තියාගන්න. ජනවරමක් නෙවෙයි. ජනතාවගේ කැමැත්ත ගන්න ඕන. ඒ නිසා තමුන්නාසලා කරන දේ හරිනම් ජනතාව ඉදිරියට යන්න ගිහිල්ලා කියන්න. අපි මෙව්ව තමයි කරන්නේ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒව කියන්නේ නැතුව මෙතන පාර්ලිමේන්තුවට මේක දාලා සම්මත කරගත්තට ධනබරමක් නැහැ කියන එක මම මේ අවස්ථාවේදී
කාලය අවසන් වෙන කර මම
මතක් කරනවා. ඉතින් මැතිවරණ වලට බය වෙන්න එපා. ජනතාව හැමදාම හරි. ජනතාව දන්නව හරි පැත්ත තෝරගන්න. ඉතින් මැතිවරණයකට බය නැතුව යන්න. මේ රටේ ජනතාව අද ගරු අවසාන වශයෙන් ගරු නියෝජ කතාවට අද ඩේලි මිරේ පත්‍රයේ අපේ මේ ගරු ජනාධිපතිතුමාගේ මාමගේ පත්‍රයේ සමීක්ෂණයක් කරලා තියෙනවා. මේ රටේ ජනතාව අහලා තියෙන ප්‍රශ්න මේකයි. මෙච්චර ආර්ථික අර්බුදයක් තියෙද්දි මැතිවරණයක් තියෙන එක හොඳද කියලා අහලා තියෙනවා. අද දේලි පිළිපත්තරේ තියෙන ඔතුමා කහබරට ගියා බලන්න. ඒකේ තියෙනවා 75%ක් තියෙනවා මොන ආර්ථික අර්බුද තිබ්බත් මැතිවරණයක් අවශ්‍යයි කියලා. ඒක තමයි ජනමතය. ඉතින් මැතිවරණ අකුල් හෙලන්න එපා. ජනමතය තුළින් ජනවරමක් ලබාගෙන මේ ප්‍රතිසංකරණ කරන්න කියන ඉල්ලීමක් කරමින් මගේ අවසන් අවසන් කරනවා.
බෞමී සුතේ ඔබතුමාට ගරු සුසිල් ප්‍රේමජනද මැතිතුමා ඔබතුමාට මිනිත්තු 25ක් කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද විශේෂයෙන්ම මේ විවාදය ආරම්භ වුණේ ජනවරම කියන ප්‍රශ්නෙත් එක්ක. මම පොඩ්ඩක් ඉතිහාසය ගිහිල්ලා අපේ රටේ මැතිවරණ ඉතිහාසය ගැන බලන්නත් ඕනේ. අපි ලෝකේ අනිත් රටවල කොහොමද මේ ජනවරම ක්‍රියාත්මක කරන්න කියන එකත් බලන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම මේ තර්කේම ගත්තොත් මහා බ්‍රිතාන්‍යයේ දැන් ඉන්නේ මාස 4ක් තුලාපු 3 වෙනි අගමැති. දැන් එතුමා ටැක්ස් වෙනස් කරනවා, බ්‍රෙක්සිට් එක පිළිබඳව නැවත සාකච්ඡා කරනවා, ජාත්‍යන්තර වශයෙන් ඒ කරුණු ඔක්කොම කරනවා. එකම පක්ෂය තමයි. හැබැයි එතකොට තර්කයක් මතු කරයි එනං අලුත් අගමැතිවරයි. එතකොට පාර්ලිමේන්තු මැතිවරණයකදී නැත්නම් ජනාධිපති මැතිවරණයකදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය, ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්නේ ඒකේ වෙනස්කම් කාලානුරූපව වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉතිහාසෙත් උනා දැනුත් වෙනවා. දැන් ඊළඟට IMF එකට යන්නයි කිය කිය ලොකු ගෝසාවක් කළා. IMF එකට ගිහාම කියනෝ දැන් ඒකේ කොන්දේසි සම්පූර්ණ කොට දැන් ඒ කරන්නේ ඇයි කියලා. ඊළඟ කාරණය දැන් කරුණු 15ක් සපිරුවව ගරු ජනාධිපතිතුමා මේ සභාවේදී කිව්වා. දැන් මේ විතරක් නෙමෙයි මේකේ අවසාන එකඟතාවයට ලැබුණ හැම පස්සේ ලැබෙන 22 වෙනිදා අනුමත වුණ හැම පස්සේ ඒ කරුණු 15ත් එක්ක මේ ගරු සභාවට ඉදිරිපත් කරන බවත් ගිය සතියේ ගරු ජනාධිපතිතුමා කතාවේදී තා පැහැදිලිව කිව්වා මේ සභාවට. ඊළඟ කාරණේ තමයි මම ওই ජනවරම ගැන කිව්වේ එකයි. දැන් බලන්න 2001 2004 ගන්නකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනේ තමයි ජනාධිපති. එතකොට මෙතුමන්ලා රජේ පිහිටෙව්වා. රජේ පිහිටුවල 2004 අප්‍රේල් ආපහු මැතිවරණයක් තිබ්බා. දැන් පාර්ලිමේන්තු මැතිවරණයේ බලයට ආවෙන් පස්සේ කියනවද දැන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනේට ජනාධිපති හැටියට ජනවරමක් නැහැ කියලා. ඒ ජනවර දැන් අපේ කියලා. එහෙම කියන්න බෑ. ඊළඟට අපි ආපහු ගත්තොත් මේ වගේ අවස්ථා ගණනාවක් තියෙනවා. ඊළඟට පැහැදිලිව අපි ඉන්නේ 2023 වර්ෂයට අනුමත කරපු අයවැය යෝජනාවත් එක්ක. ඒ අයවැය යෝජනාවලදී කියවලා බලන්න මේ තියෙන සියල්ලම මේ සභාගත කළ අයවැය යෝජනා සම්මත වුණා. එතකොට පාර්ලිමේන්තු මගින් සම්මත කරපු අයවැය යෝජනාවලිය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට IMF එක පිළි අරගෙන ඉවරයි ඉන්න ජනවරමක් තියෙනවයි කියලා. නැත්තම් කොහොමද 22 වෙනිදාට ෆයිනල් එක්සිකියුටිව් බෝඩ් එක ෆික්ස් කරන්නේ? ඒ පිළිබඳව ප්‍රකාශ කළ ඉවරයිනේ. ඒ පිළිබඳව අදාළ සියලු පාර්ශ්ව එකඟතාවය ප්‍රකාශ කළත් ඉවරයිනේ. ඉතින් එතකොට ජනවරමක් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට IMF එක ණය දෙන්නේ නැහැ කියලා විශාල ഘോഷාවක් පසුගිය කාලය තුල තිබ්බා. අදේ සියල්ල ව්‍යර්ථ වෙගෙන යනවා. ඊළඟට පළාත් පාලන ආයතන 340ක ජනවරම කොහොමද එන්නේ? කොළඹ මහනගර සභාව කොළඹ මහනගර සභාවේ ජනතාව දෙනවා ජනවරමක් කොළඹ නගර සභාවට. මහනුවර මහනගර සභාවේ ජනතාව දෙනවා මහනුවර මහනගර සභාවට ජනවරම. මේ විදිහට ලංකාවේ පළාත් පාලන ආයතන 340ට ජනවරම් 340ක්. දැන් අපි හිතමු මේ 340න් එක්තරා පක්ෂයක් දිනනවා 100ක්. දිනලා සභාව පිහිටවනවා. තව පක්ෂයක් දිනනවා 100ක්. ඒගොල්ලෝ සභාව පිහිටවනවා. ආ ඉතුරු 40 තව කට්ටියක් පිහිටවන. දැන් උතුරු නැගෙනහිර ගත්තොත් සම්පූර්ණයෙන්ම දමිළ ජනතාවගේ ඡන්දයෙන් මේ පැත්ත සභාවට පිහිටවන්නේ. මේ පැත්තේ තියෙන ප්‍රධාන පක්ෂ වලට එහෙම ලොකු තැනක් නැහැ නේහේ. එතකොට ඒ වෙන ජනවරම. එතකොට දැන් ජනවරම කොහොමද මනින්නේ? 100ක් එක පක්ෂයකට ගිහිල්ලා තව 100ක් තව පක්ෂයකට ගිහිල්ලා අපි හිතමු. ආ උතුරු නැගෙනහිර ගත්තොත් වෙනත් සත්‍යයක්. ඒක නිසා පළාත් පාලන මැතිවරණයකින් පොදුවේ අපිට යම් ප්‍රවණතාවයක් ගැන හිතා ගන්න පුළුවන්. ප්‍රවණතාවයක් ගැන. හැබැයි ඒක ජනවරමකට ලඝු කරන්න බැහැ කියන එකයි මගේ ප්‍රධාන කාරණය වෙන්නේ. දැන් ඊළඟට ගත්තොත් එහෙම. දැන් අපි ඉතිහාසය ගමු මේ රටේ. අපි ප්‍රතිපත්තියක් වශයෙන් පළාත් පාලන මැතිවරණ, පළාත් සභා මැතිවරණ, මහා මැතිවරණ, ජනාධිපතිවරණ තිබිය යුතුයි කියන පදනම ඉන්නේ.
ඕඩර් ප්ලේස් කරු වීරසමුණ වීරසිංහ මැතිතුමා මූලාසනයට.
ඔබට අමාත්‍යම කතා කරා.
ගරු සභාපති මන්ත්‍රීතුමනි, අපි පොඩි ඉතිහාසයක් ගත්තොත් 1973 තුනෙන්දගේ ජර්මන් වරම ගත්ත ආණ්ඩුව 72 ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළා. ඊට පස්සේ මොකද උනේ? එතනින් එහාට අවුරුදු 5ක් තිබ්බා පාර්ලිමේන්තුව. එතකොට 77 වෙනකන් ගියා. එදා ජනමත විචාරණයක් තිබුණේ නැහැ ජනරජ ව්‍යවස්ථාව. තුනෙන්දගේ ඡන්දෙන් තමයි ගියේ. ඊළඟට 78 ඊයා ජාවදන මැතිතුමා 6-5 බලයක් ගත්තා 77 මැතිවරණේ. ඊට පස්සේ මොකද කළේ? ආණ්ඩුක ව්‍යවස්ථාව වෙනස් කළා. ජනමත විචාරණයකුත් දාලා ප්‍රතිපාදනයක් හැටියට ජනමත විචාරණයකින් ලාම්පු කලගෙඩි සෙල්ලම. මොකද උනේ? අවුරුදු 6කට ලැබිච්ච ජනමතය 12කට දික් කරගත්තා. හැබැයි නීත්‍යානුකූලයි ගත්තාම. ඇයි? පණ ව්‍යවස්ථාවේ තියෙන ජනමත විචාරණයක් තිබ්බා. අපි දන්නවා කොහොමද සමහර තැන්වල උනේ කියලා තිබ්බා. ඉතින් එදත් අවුරුදු 6කට පාර්ලිමේන්තු මැතිවරණය ජනමත විචාරණකින් කල් දැම්ම. එතන කොහොමද වෙනස් වෙන්නේ ජනමතය? කොට්ටාස මට්ටමින් ආවේ මන්ත්‍රීවරු. 78 වෙනකොට අනුපාත ක්‍රමයට ආවා. එතන කොට්ටාස ක්‍රමයට ආපු කොට්ටාසෙක ඉන්න මන්ත්‍රීවරයෙක් ජනමත විචාරණයක් රටටම තියලා, හරි අපි තුමු කෝට්ටේ ආසනය ආවේ අනන්ත සල්ලිස්වතිතුමා. එතුමගේ කාල සීමාව රටටම ජනමත විචාරණයක් තියලා තමයි හැකට දික් කළා. කෝට්ටේ ජනතාව කියන්න පුළුවන් නෑ අපි එකඟ නැහැ කියලා. හැබැයි ඒකට අතුරු මැතිවරණ කීපයක් තිබ්බා. මහරගම තිබ්බා. දිනෝෂ් ක්‍රාන්ත මැතිතුමා ජයග්‍රහණය කළා ආවා. ඒ වගේ කොට්ටාස කීපයක් තිබ්බා. එතෙන්දි ගත්ත තර්කය තමයි ඒ පෙරදිච්ච ඒවා ජනමත විචාරණයේදී පෙරදිච්ච ඒවට අතුරු මැතිවරණ තිබ්බා. එහෙම තමයි උනේ. ඊළඟට මොකද උනේ? 1983 ඉඳලා 2019 දක්වා එල්ටීඩී යුද්ධයේ තිබ්බේ අවුරුදු 28ක්. හදිසි නීතිය මාසෙන් මාසෙ මෙතන සම්මත කළා. එහෙ බෝම්බ පිපුරුවා, මෙහෙන් බෝම්බ පිපුරුවා, මේ සියල්ලම සිද්ධ වුණා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කිව්වා දෙකොණ පත් වෙන විලක්කුවක් මට දුන්නේ කියලා එදා හැමතැනම. එහෙම එහෙම තත්වයක මෙරට තිබ්බා. මේ දැන් ඉන්න තරුණ ජනතාව මේක දන්නේ නැහැ. භීෂණ යුගයේ කොහොමද ක්‍රියාත්මක කියලා දන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්න උනා. ආරක්ෂාව දීලත් වැඩි තිබ්බා. උනාට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරු මිය ගියා. ආරක්ෂක ඇමතිතුමා මිය ගියා. මේ වගේ ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. ඊළඟට 2018 පළාත් පාලන මැතිවරණය 2016 තියන්න තිබිච්ච පළාත් පාලන මැතිවරණය එදා යහපාලන ආණ්ඩුවෙන් තිබෙන්නේ නැහැ. තිබෙන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති. අපිත් කිව්වා එතුමාට තියන්නයි කියලා. තිබෙන්නේ නැහැ. අවුරුදු දෙකක් පහු කළ 2018 තිබ්බාම 175ක් පොදු ජන එක්සත් පෙරමුණ පොහොට්ටුව ජයග්‍රහණය කළා. ඒක තමයි මම ඉතිහාසය කියන්නේ. මම ඉතිහාසය කියන්නේ ජීඑල් පීරිස් මැතිතුමා එතකොට හිටියේ අර පැත්තේ විපක්ෂේ. දැන් මේ මේ මැතිවරණ මේ ඉතිහාසය තුල සියල්ලම මේ කල් දැමීම උදල් නැමැතිකම නිසාද? රටේ අද වගේ අර්බුදයක් තියෙන අවස්ථාවද නැහැ. මුදල් තිබ්බා, හදිසි නීති උපයෝග කරගෙන බලදම් ඒක තමයි උනේ. දැන් පළාත් සභා මැතිවරණ පළාත් සභාව පිහිටුවේ 13 වෙනි සංශෝධනය යටතේ. ඒක ප්‍රශ්නයකට විසඳුමක් හිට ජය ආජාවදන මැතිතුමා ඉන්දු ලංකා කිවිසුම යටතේ. පළාත් සභා මැතිවරණ දැන් ඡන්දයක් තිබ්බනම් ඒ තිබ්බ එකත් අවුරුදු 5 ඉවර වෙන කාලේ හැරි අවුරුදු 5ක් තිස්සේ පළාත් සභා මැතිවරණ නැහැ. පළාත් සභා මැතිවරණ නීතිය සංශෝධනය කරන්න ගිහිල්ලා 3/2කින් අවශ්‍ය නැති දේවල් 3/2කට දීලා ඊට පස්සේ මොකද උනේ? දැන් මැතිවරණ තියන්න බෑ. දැන් නිරීක්ෂණ ආයතන කතා කරන්නේ නැහැ පළාත් සභා ගැන. කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. මම හිතන්නේ උතුරු නැගෙන හැරිමුවත් ඒ ගැන ලොකු හොඬක් නැහැ. දැන් මෙන්න වෙලා තියෙන දේ මැතිවරණ වලට. ඊළඟට කමන්නේ ඉතින් මං කියන්නේ. හරි. ඊළඟට මෙන්න මේ தത്വේ තමයි තියෙන්නේ. දැන් අපේ සමහරුන්ට මතක නැහැ ගිය අවුරුද්දේ ජූලි මාසේ 9 වෙනිදා රටේ තිබිච්ච தത്വය. තව පොඩ්ඩක් එහම යහුණා නම් අතනින් අරගල කරුවන් ආවනම් පාර්ලිමේන්තුව අද අපිට ඉන්න හම් වෙන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න ඕනේ උනේ. මොකද ජනාධිපති මන්ත්‍රය අල්ලලා ඉවරයි. ජනාධිපති ලේකම් කාර්යය අල්ලලා ඉවරයි. අගමැති කාර්යාලය අල්ලලා ඉවරයි. පාර්ලිමේන්තු තුරා අල්ලන්න තිබුණේ එච්චරයි. දැන් මේ අධිකරණ ගැන කතා කරනවා. තමුන්නාන්සන්ට මතකද භීෂණ කාලේ අධිකරණත් වහලා තිබ්බේ? තුණ්ඩු කෑල්ලෙන් වැහුවා අඩසප්පු, තුණ්ඩු කෑල්ලෙන් වැහුවා කොළවල්, තුණ්ඩු කෑල්ලෙන් මම උසාවියේ හිටියේ කොළඹ මහාධිකරණේ 88-89 තුණ්ඩු කෑල්ලත් එවනවා අපි උසාවියේ එනවා අපහු වෙනවා. පැවතුනේ නැහැ. එහෙම යුගයන් අපි ඉතිහාසයේ පව් කරලා තියෙනවා. දැන් අපි වග උත්තරකාරය ඔය ඔය ඉඳලා වැඩක් නැහැ. මෙතෙන්ට ආවේ කොහොමද කියලා අපි කවුරුත් දන්නවා. ආවේ ඇටි කොහොමද කියලා. දැන් ඕනේ ප්‍රශ්නෙට විසඳුමක්. ඒතර ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ජූලි මාසේ නමනි දැන් පස්සේ තමයි වර්තමාන ජනාධිපතිතුමත් මේ අමාත්‍ය මණ්ඩලයටපත් වෙලා දැන් රට ක්‍රමානුකූලව එක තැනකට ගෙනාවා අපි. දැන් බලන්න 1971 තරුණ නැගිටීමක් තිබ්බා. 10,000ක් විතර මිය ගියා. විශ්වවිද්‍යාල වහල තිබ්බේ නැද්ද? එදා තිබුණේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය ජපුර නෙවෙයි ඒකට කිව්වේ. එදා තිබුණේ විද්‍යාලංකාර කැලණිය නෙවෙයි කිව්වේ. මේ දෙකම පුනරුත්ථාපන කඳවුරු. අවුරුදු 3ක් වහල තිබුණා. භීෂණ යුගේ බැචස් 3ක් පරක්කු වුණා විශ්වවිද්‍යාලයට යන්න. එහෙම තිබුණ යුගයක් තිබුණා. ඊළඟට තරුණ 60,000ක් තරුණ විතරක් නෙවෙයි දේශපාලඥයෝ හැම පැත්තෙම මේ ඔක්කොම මිය ගියා. එක පැත්තෙන් LTT, එක පැත්තෙන් අනිත් භීෂණය. ඉතින් මේ 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 යුග මතක නැහැ සමහරුන්ට. මට හොඳට මතකයි. මොකද මම උසාවි හිටපු නිසා. කොහොමද ඒ කාලේ සිද්ධ වුණේ කියන කාරණේ. ඊළඟට හැඳුනුම්පත් එකතු කළා රෑට ගිහිල්ලා. 88 ජනාධිපතිවරණයයි 89 පෙබරවාරි මහමැතිවරණයටයි කලින් රෑට ගෙවල් වලට ගිහිල්ලා හැඳුනුම්පත් එකතු කළා. චන්දේ දාන්න බෑනේ. ඊළඟට කිව්වා චන්දේ දාන්න නෑ මරනවායි කියලා. මැරුවා. මැරුවේ නැද්ද? චන්දේ දාන්න ගියා මැරුවා. නිලධාරී. දැන් මැතිවරණ කොමිසම තින්නේ එදා තිබුණේ කොමිසමක් නෙමෙයි. හැබැයි නිලධාරීන් කී දෙනෙක් මැරුවද? රාජකාරිය ඉදලා හිටපු. ඒ නිසා ප්‍රතිපල විකෘති වුණා. එවැනි ඉතිහාසයක් අපි පහු කරගෙන මම මේ කියන්නේ සමහරු මේවා ගැන මතක නැහැ. එහෙම තත්වයක් තිබුණා. ඉතින් ඒවා ඔක්කොම අවසන් වෙලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මේ ජූලි මාසේ මම මේ අධ්‍යාපන අමාත්‍යංශය බාර ගන්නකොට පාසල් වහලා. හා ප්‍රවාහකයෝ ඉන්නවා 40,000ක් වෑන් රත පාසල් බස් රත දුවා ගන්න ඩීසල් නැහැ. ඩීසල් වින්දන ගත්ත නැව් ඇවිල්ලා මුහුදේ පාවෙවි තිනවා. ගෙවන්න සල්ලි නැහැ. ඩොලර් නැහැ. එහෙම තමයි තිබ්බේ. විදුලිය පැය 16ක් කපන්න පටන් ගත්තා. ඊට පස්සේ ජනාධිපතිතුමේ ගේල් වට කළා. ආ හන්දි ගානේ බකට් පත්තු කරගෙන හිටියා. ඉටිපන්දම් පාම් පත්තු කරගෙන හිටියා. කො මතකද? ඉන්ධන පෝලිම් තිබුණා දින 4-5 හිටියා ඉන්ධන ගන්න. පෝරණේ. ගොවියෙහි උද්ඝෝෂණය. එන් ආහාර මිල ඉහෙර ගියා. රුපියල් නැහැ. ග්‍රීසිය කඩම් වැටිච්ච වෙලාවේ තමන්ගේ සල්ලි ගන්න බැංකුවේ පෝලිම් වෙයි හිටියා දවස් ගාණක් මිනිස්සු. එතෙන්ට රට ගියේ නැහැ. එතෙන්ට නොගිහින් ඉන් මෙහා බේරගත්තා. ඒ බේරගන්න යම් යම් නීති ක්‍රියාත්මක කරන්න වුණා. බැංකු පොලිය වැඩි කරන්න සිද්ධ වුණේ මේ මට්ටමට උද්ධමනය පාලනය කරන්න. ඩොලර් ආනයන සීමා කළා. ඩොලර් තීන ප්‍රමාණය රඳවා ගන්න. මෙවැනි තීන්දු ගණනාවක් ගත්ත නිසා දැන් ඇයි බදු අපිටත් බදු වදිනවනේ. රටේ සාමාන්‍ය ජනතාව හිතන්නේ තමුන්නාන්සේ අපිට බදු වදින්නේ නැහැ කියලා. නෑ. අපේ ඇමතිවරුන්ට, රාජ්‍ය ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ඔක්කොටම බදු වදිනවා. මේ බද්ද. දැන් මේ බදු ටික ආව නිසා නෙවෙයිද ජනවාරි පෙබරවාරි යන්තම් මේක ගැට ගහගත්තේ? පෙන්ෂන් ටික ගෙව්වේ, පඩිය ගෙව්වේ. මේ ඔක්කොම කළේ ඒකෙන්. ඉතින් ඒක නිසා එවැනි තීන්දුව රටවල් වල යම් යම් වකවන් තුල ගන්න සිද්ධ වෙනවා. ඒව ගත්තා. දැන් මම පෙන්වුවේ භීෂණ යුගයේ තීන්දු ගත්ත හැටි. එතකොට පාර්ලිමේන්තුවට දාලා කාගේ මත අහන්න ගියේ නැහැ නේද? ආ මෙහෙමද කරන්න කියලා? එහෙම ඇහුවේ නැහැ. ඒකට තමයි ජනතාව බලය දීලා තියෙන්නේ. ඒ නිසා එවැනි යුගයක් පසු කරගෙන ආවද මම අධ්‍යාපන ක්ෂේත්‍රයට ගත්තොත් මම බාර ගන්නකොට පාසල් වහලා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ලඟු කරන්න ගුරුන්ට යන්න විදිහක් නැහැ, තෙල් නැහැ. හැබැයි අපි ඒ ඔක්කොම කළමනාකරණය කරගත්තා. වහලතු විච්ච පාසල් දවස් 3ක් ඇරියා. ඊට පස්සේ දවස් 5ම ඇරියා. දැන් COVID-19 නිසා 2021 දරුවන්ට 150ක් 40ක් පාසල් කාලය අහිමි වුණා. විභාග කල් ගියා. දැන් අපි යන්තම් මේක ඉස්සරහට ගෙනල්ලා ඒ වර්ෂය තුල විෂය නිර්දේශ අවසන් කළා. විභාග ඉස්සරහට ගෙනල්ලා මේක තියන්න තමයි මේ කටයුතු කරගෙන යන්නේ. දැන් බලන්න පෙළ පොත් සඳහා අවුරුද්දකට ගියේ මිලියන 4000යි. කලින් අවුරුද්දවල රුපියල් බිලියන 4යි. මේසර කීයද? බිලියන 16යි. කරු සභාපතිතුමනි 4 ගුණයක් පෙළ පොත් වලට රජයේ ප්‍රතිපාදන වෙන් කළා. බිලියන 16ක්. බිලියන 7ක් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් ආපු සල්ලි වලින් කොලගෙනවා. මේ මුද්‍රණ සංස්ථාවට බිලියන 9ක් පෞද්ගලික අංශයට. දැන් 15 වෙනකොට සීලම පොත් ටික මුද්‍රණය කළා දීලා ඉවරයි. මේ වෙනකොට රට පුරා බෙදා හරිනවා. 20න් පස්සේ පොත් ටික බෙදන්න පුළුවන් අපිට. 24 නිමාඩු දෙනකොට. නිලැඳුම්. නිලැඳුම් වලට වෙන් කළ තුනේ බිලියන 3.5යි. බිලියන 3500යි. මුළු බෙදෙන නිලැඳුම් වලට ලගම බිලියන 12යි. 4 ගුණයක්. 70%ක් චීනයේ ආධාරය හැටියට ආවා. ඉතුරු 3.5 මේ ටෙන්ඩර් කැඳවලා ගත්තා. දැන් අන්න ඇඳුම් ටික බෙදාගෙන යනවා පළාත් මට්ටමින් ගිලා පාසල් කරා යන්න ඊළඟ සති දෙක තුන ඇතුළත. ඉතින් මේ සීල අභියෝග මැද්දේ නිල ඇඳුම් ටික සහ පෙළපොත් ටිකට විතරක් බිලියන 16 12 බිලියන 28ක් වෙනදාට ගියේ බිලියන 7.5යි. එපිට අවුරුද්දේ 7.5 වියදම් කරපෙක 28ක් වියදම් කරනවා. ඉතින් මේවට තමයි මේ බදු මුදල් ඕනේ උනේ. අද මේ අපි ඔක්කොටම ඒ රජයේ ඉහළ මට්ටමේ විධායක නිලධාරීන්ට විශ්වවිද්‍යාල මහාචාර්යුන්ට ඒ ගත්ත බදු වලින් මේව තමයි කරන්නේ. නැතුව වෙන අපතේන කටයුත්තක් නෙමෙයි. ඉතින් මේක පොඩ්ඩක් ඉවසලා ඉන්න ඕනේ. අපිට ලැබෙන වැටුප අඩු වෙලා තියෙනවා. භාණ්ඩ මිල ඉහළ ගිය නිසා දරා ගන්න අමාරුයි. දැන් ක්‍රමානුකූලව භාණ්ඩ මිල බහින්න පටන් ගන්න. ඉන්ධන මිල බහින්න පටන් ගන්න ඉවහෙට අනිද්දා වෙනකොට. ස්පොට් අරන් තියෙන්නේ. ටර්ම් නෙවෙයි. ඊළඟට ඊළඟ තොග එනකොට ඩොලරගේ රේට් එකට ගොඩ බාන මිල වරායෙන් රුපියල් ගාණෙන් අඩු වෙනවා. ඒක ජනතාවට ලැබෙයි. දැන් ඇමතුමා කිව්වා විදුලි බල ඊළඟ ජූනි මාසෙ වෙනකොට සංශෝධනයකට එනවා විදුලි බිල. ඉතින් මේක පොඩ්ඩක් අපිට ඉවසන්න වෙලා තියෙනවා. ග්‍රීසියේ තත්ත්වෙට මේකපත් උනේ නැහැ. ආජන්ටිනාවේ තත්ත්වෙට මේකපත් උනේ නැහැ. පකිස්තානයේ තත්ත්වෙට මේකපත් උනේ නැහැ. දැන් උද්දමනේ පහළට එනවා. දැන් ඩොලර එක 363 තිබිච්ච එක දවස් සති දෙකකට කලින් ඊයේ වෙනකොට 307යි ඔෆිෂල් එක. දැන් ඊටත් අඩුයි අද වෙනකොට. ඉතින් ඒක නිසා මේ ගත්ත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල තමයි මේ අද ක්‍රමානුකූලව ලැබෙන්නේ. දරුවන්ගේ දිවාහාරය ලොකු ഘോഷාවක් කළා කලන්ත දාලා වැටෙනවා කියලා. ලක්ෂ 12කට මේ අවුරුද්ද සල්ලි වෙන් කරලා තිනෝ. බිලියන 19ක් දිවාහාරය දෙන්න. බිලියන 19ක් ඊළඟ ඒකක් දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඊළඟට අභ්‍යාස පොත් මුද්‍රණ සංස්ථාවේ මිලියන 800ක් ණය තිබුණා. ණය දුන්නේ නැහැ බැංකුවේ. දැන් ක්‍රමානුකූලව ගෙවාගෙන යනවා. 135ක් වට්ටමට අපි සතුස ප්‍රධාන ගබඩා වලට දානවා. වෙනත් ආයතන ගෙනියනවා. අපි 135ක් අඩුවෙන් අභ්‍යාස පොත් දෙන්න කටයුතු කරන් යනවා. ළමයි 200 අඩු පාසල් 2900කට අභ්‍යාස පොත් ටික නොමිලේ දෙන්න වැඩපිළිලක් අපි පෞද්ගලික ආයතනත් එක්ක දැන් සකස් කරලා තිනවා. ළමන දැන් ඒක ආරම්භ කළා. 10 වෙනිදා ඉඳලා දිගට මේ වැඩේ කරගෙන යනවා. අඩුම ගන්න 112කට. දරන්න අමාරු දරුවන්ට පෙළ අභ්‍යාස පොත් ටික දෙන්න අපි කටයුතු කරගෙන යනවා මේ අවුරුද්දේ. ඊළඟට මෙන්න මේ කරුණ ටික මම සඳහන් කළේ ගරු සභාපතිතුමනි, මේ අපිට අදාළ ක්ෂේත්‍රයේ විතරක් කෙරිච්ච කටයුතු ටික. මෙයා සමානව අනිත් හැම අමාත්‍යංශයකම ඒ කටයුතු කෙරීගෙන යනවා. දැන් අපි ඊළඟට එනවා මේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම සම්බන්ධයෙන්. ඉතා සාර්ථකව විභාගය අවසන් කළා. වෙනදාට විභාග කාලය තුල ප්‍රශ්න මේ සරෙහි මේකක් ආවේ නැහැ. 330,000කට වැඩිය දරුවෝ පෙනී හිටියා උසස් පෙළ විභාගයට. අවුරුදු 13ක් ඉගෙනගෙන ජීවිතේ කඩයිමට ඇවිල්ලා තියෙන්නේ. දැන් ප්‍රශ්නපත්‍ර ලකුණු කරන්න ගුරුවරු 19,000ක් ඕනේ. 13,000 ඉල්ලුවේ. ඒ පාර මම සාකච්ඡා කළා 3,000ක් වැඩි කරලා දෙන්නයි කියලා ඉල්ලුවා සංයුක්ත දීමනාව. 500යි ගෙව්වේ. හැබැයි 2,000ක් දුන්න භාණ්ඩාගාරේ 3,000ක් වැඩි කරන්න මිලියන 682ක් යනවා. දැන්ට මිලියන 400ක් 405ක් විතර වැඩි කරලා දීලා මේ අමාරු වෙලාවේ වුණත් රුපියල් 2,000ක් වැඩි කළා 500 දෙවිච් එක. සමම් පෙරේදා සාකච්ඡාවක් කළා ප්‍රධාන පෙළේ වෘත්ති සමිතිත් එක්ක. ඔවුන්ගේ විකල්ප යෝජනාව. ඒවා ආයතන ආයතනත් එක්ක කතා කරනවා. ඒ නිසා මේ සිළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ දරුවන්ගේ වැඩේ. මේ රටේ අනාගතේ බාරගන්න ඉන්න දරුවෝ. ඒ නිසා ඒකට සහයෝගය දෙන්න. දැන් අම්මලා තාත්තලා දරුවන්ට උගන්වන්නේ තුන්කුවෙලම කන්න තිබිලාද? ඔක්කොම වෑන් රථවලින් කාර් වලින් ගෙනියන්න තිබිලාද? නෑ. එහෙම තත්ත්වයක් තුල ළමයින්ට උගන්වලා විභාගේ තියලා ප්‍රශ්න පත්‍රේ ලකුණු කරන්නේ නැහැ කියනකොට මොකද රටේ තත්ත්වය? අපි මේ 21 වෙනි සියවසේද ඉන්නේ නැත්නම් ආයේ 19 වෙනි සියවසට ගිහිල්ලාද? අපි ඒක කල්පනා කරන්න ඕනේ. අම්මලා තාත්තලා නොකා නොබී ළමයින්ට උගන්වනවා. හැබැයි දැන් ප්‍රශ්න පත්‍රේ ලකුණු කරන්න ප්‍රශ්නයක් 500 2000ට වැඩි කළා. 2000 ගානේ වැඩි කළා බලන්න 500 ගානේ දවස් විශ්ව දෙන්නේ රුපියල් 10000යි සභාපතිතුමනි. හරි 2000 ගානේ දවස් විශ්ව දෙනවා 40000. 10000 හම් වෙච්ච එක අපි ඒ හැමෝටම මේ ගාන හම් වෙන්නේ නැති වෙයි. නමුත් මම පෙන්වුවේ උපරිමයෙන් වැඩි වෙනවා නම් මේ ගානට වැඩි වෙනවා. එහෙම කළේ මොකද අපි දන්නවා ගුරුවරු ඇවිල්ලා පාසල් වල නිදාගෙන බෝඩින් වල නිදාගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. එතකොට කෑම අධි මිල අධික ඒ නිසා තමයි ඒක කළේ අමාරු වෙලා වුණත් භාණ්ඩාගාරය ඒකට දුන්නා. අපි කව උත්සාහ කරනවා පුළුවන් නම් ඉතුරු 1000ත් වැඩි කරන්න වෙනත් ක්‍රම මාගි. ඊළඟට විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආචාර්යවරු වෙනදට එයාට හම්බුනේ රුපියල් 14500. අපි 25000ට වැඩි කළා. ඇමතිවන්ලා තීන්දුව ගත්තා. හැමෝටම ලිව්වා. දැන් අද වෙනකොට හැමෝටම ඒ දැනුම් දීම ලැබෙනවා. දැන් එතකොට දැන් මම ඉල්ලීමක් කළා කරුණාකරලා මේ දෙගොල්ලෝ එකතු වෙලා මේ විභාගයේ ප්‍රශ්න පත්‍ර ටික ලකුණු කරන්න. උත්තර පත්‍ර පරීක්ෂා කරන්න. මේක කඩිනම් කරන්න. දැන් සති දෙකක් පහු වෙලා උත්තර පත්‍ර පරීක්ෂා කිරීම. සති දෙකක් පහු වෙනවා කියන්නේ සති දෙකක් ප්‍රතිඵල පහු වෙනවා. සති දෙකක් ප්‍රතිඵල පහු වෙනකොට සාමාන්‍ය පෙළ විභාගයේ මේ මාසේ අග තියන්න සූදානම් කරලා තියෙනවා. ඒකෙන් එහාට යනවා. එතකොට උසස් පෙළ ආයෙ එහාට යනවා. ඒතර විෂය නිර්දේශ ආවරණය කරන්න නැවත ප්‍රශ්නයක් එනවා විභාග තියන්න ආයෙත් උසස් පෙළට දින 23ක් පාසල් වහන්න ඕනේ. රට පුරාම සාමාන්‍ය පෙළ තියෙන දින 14ක් වහන්න ඕනේ නැවත වතාවක්. ඉතින් ඒක නිසා මේ COVID-19 න් වැටකාපු දරුවෝ අවුරුදු දෙකක් අපි සමීක්ෂණය කළා 1, 2, 3 ශ්‍රේණිවල සාක්ෂරතාවය අඩු වෙලා තියෙන එක වැඩි කරගන්න අවුරුද්දකේ දැන් විශාල වැඩසටහනකට යනවා UNICEF එක UNDP එක ඔක්කොම එකතු කරගෙන UNESCO එක. ඉතින් ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මේ සියලු දෙනාට විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්යවරුන්ට මේ ටැක්ස් එකත් එක්ක පටලව ගන්න එපා දරුවන්ගේ උත්තර පත්‍ර පරීක්ෂා කරන එක. මේ අනිකුත් ඉල්ලීම් ටික අපි පුළුවන් ආකාරයෙන් දෙනවා. කොච්චර අමාරුවෙන්ද ගුරුවරු විෂමතාවයේ කොටසක් දුන්නේ බිලියන 32ක් ගිය අවුරුද්දේ. බිලියන 32ක්. ඒ අනුකම්පිත වාර්තාවේ කරුණු තියෙනවා අපිට ඉටු කරන්න. ඒකට මුල්ලිමේ ප්‍රතිපාදන අවශ්‍යයි. විදුහල්පති ගුරු උපදේශක ගුරුවරුන්ගේ විෂමතාවයන් තියෙනවා. ඒවා අපි නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. ඔක හදවත් බැහැයි කියලා නෑ. ඒක නිසා විශ්වවිද්‍යාල දැන් මහාචාර්ය වර්ජනය කළාම විශ්වවිද්‍යාල දේශන නෑ. එතන මොකද වෙන්නේ? විශ්වවිද්‍යාල ශිෂ්‍යින්ට ඒගොල්ලන්ගේ අවුට් වෙන කාල සීමාව පහු වෙනවා. විශ්වවිද්‍යාල. එතකොට වෙන්නේ මොකද්ද? පෞද්ගලික විශ්වවිද්‍යාල වෙන තැන් වලට ගිහිල්ලා හිටපු ළමයි උපාධිය අවසන් කළා. ඒ තනතුරු ටික ගණේවි. දැන් ජාත්‍යන්තර පාසල් වල ප්‍රශ්නයක් එන්නේ නැහැනේ. රජයේ පාසල් වල ගුරුවරුන්ගේ වර්ජනය තිබුණා. ඒ සිලබස් එහෙමම යනවා. ඒගොල්ලෝ එඩෙක්සෙල් එක ගන්නවා, කේම්බ්‍රිජ් එක ගන්නවා. දැන් අපේ දරුවන්ට පළවෙනි ශ්‍රේණිය ඉඳලා ඉංග්‍රීසි උගන්වන ගුරුවරු 14000ක් මේ වෙලාවේ පුහුණු කරනවා. ඒකට අපි මුදල් හොයාගත්තේ World Bank එවගේව ෆන්ඩ්ස් වලින්. දැන් අපි ගුරුවරුන්ගේ පුහුණු කරන්න ගුරුන්ට ගෙවන්න ඕනේ. ඒ ඒගොල්ලන්ට ගමනාගමනේ තියෙනවා, එකතැනක අවිල්ල ඉන්න ඕනේ. අපි අනිත් පැත්තෙන් ළමයි ගෙන ගන්නත් ටියුෂන් වලට ආයි ගෙවන්න ඕනේ ළමයි. මේ වගේ රටක් අපි ඉන්නේ.
ගරු ඇමතුමා තව විනාඩි 2ක් කාලයක්.
ඔව්. ගරු මුලසුනන රුඩ මන්ත්‍රීතුමනි මම මේ සඳහන් කළේ මේ තීන తত্ত্বය අපි තේරුම් අරගන්න ඕනේ. මේක තේරුම් ගන්න බැරි පිරිස් නෙවෙයි මේ සියලු දෙනාම. මේ සියලු දෙනාම යම් උගත්කමක් තියෙන පළපුරුද්දක් තියෙන සමාජයේ වගකීතු සිවිල් පුරවැසි. අනිත් සියලු දේ පැත්තකට දැම්මත් මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගත යුතු පියවර ගන්න ඕනේ. ඒ නිසා තමයි බිලියන 8ක් 7.5 ත්‍විච් එක බිලියන 28ක් ආණ්ඩුව වෙන් කළේ පෙළපොත් සහ ඇඳුම් ටිකට. ඒ නිසා තමයි දිවාහාරයට බිලියන 19.1ක් වෙන් කළේ. ලෝක ආහාර වැඩසටහන, සේව් ද චිල්ඩ්‍රන් වැඩසටහන ඒවත් එක්ක එකතු වෙලා තව එක ශක්තිමත් කරනවා. ඒක නිසා මෙන්න මේ ක්ෂේත්‍රවල මේ කටයුතු කරගෙන මේ ඔක්කොටම මේ සියලු කටයුතු කිරීමේදී ආර්ථිකය කළමනාකරණය කරගන්න තීන්දුව ගණනාවක් ගන්න සිද්ධ වුණා. අද ඒවේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. ප්‍රතිපත්ති වශයෙන් සමහරු එකඟ නැතුව ඇති IMF යනවාට. එහෙම ඇති. ඒ තමන්ගේ ප්‍රතිපත්ති තීන්දුව. IMF එකෙන් ණය ගන්නවා කියන්නේ ඇමරිකාවෙන් ණය ගන්නව නෙමෙයිනේ. ඇමරිකාවේ තියෙන 16යි. හා ජපානයේ තියෙන 6.8 කොටස්. චීනයේ තියෙන 6.4. හා පැරිස් ක්ලබ් එක රටවල් වලට ප්‍රධාන රටවල් වලට තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා අපි සමාජිකයෝ. දැන් මම බැංකුවක ගිනුම්කාරයෙක් නම් ගිනුම් හිමියෙක් නම් මට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. මම බැංකුවට තමයි යන්නේ ණය ගන්න. ඉතින් මොකද වෙන්නේ? IMF එකේ ණය ගත්තාම අපි 16 වතාවක් අරන් තිනවා. අරගෙන ගෙවලා තිනවා. මේ ණය දෙන්න ඉඳලා හිටන් අපිට ආනයනය කරන්න, වාහන ගෙන්නන්න, සුකෝපෝගී භාණ්ඩ ගෙන්නන්න නෙවෙයි. සංචිතේ ශක්තිමත් කරගන්න. සංචිතේ බැහැපු දැන අපි දැක්කනේ. ඩොලර් මිලියන 35 හොයා ගන්න බැරුණා. මූදේ පා වෙන නැවට පහුගිය අවුරුද්ද සැප්තැම්බර් වෙනකොට මුදල් ගෙවන්න. පාසල් සති 3ක් වැහුවා. ඉන්දන නැහැ රටේ. එහෙම ගියේ. එහෙම හිටපු දරුවෝ අමාරුවෙන් ඉගෙන ගන්නකොට තවත් පීඩනය ඇති කරන යුතුද කියන ප්‍රශ්නය මම අහන්නේ. ඒ නිසා අනිත් ඔක්කොම පැත්තකට දාන්න. පාසල් ටිකයි විශ්වවිද්‍යාල ටිකයි අපි පාත්වාගෙන යමු. තව මාස 2-3 යනකොට මේ තීන පීඩනය ක්‍රමානුකූලව අඩු වෙයි. එතකොට මේ ප්‍රශ්න වලට ජනතාව තීන්දුව කරයි මැතිවරණයකදී කාටද ඡන්ද දෙන්නේ කියලා. ඉතිහාසෙත් මෙවැනි අවස්ථා තිබ්බා. ඉතින් ඒක නිසා මේ ලෝකෙත් මේ සර උදාහරණ තියෙනවා. ඒ නිසා මම ඊටාම පැහැදිලිව කියන්න ඕනේ රජය ගන්න පුළුවන් මෙවැනි ආර්ථික තත්ත්වයක් තුල ගන්න පුළුවන් තීන්දුව අරගෙන යනවා අඩුපාඩුකම් තියෙනවා පෙන්ලා දෙන්න අපි සූදානම් ඒවා අපි වෙනස් කරගන්න සාධනීය යෝජනා තියෙනවනම් මැතිවරණ තිබිය යුතුයි කියන පදනමේ අපි ඉන්නේ. හැබැයි ඒකත් එක්ක රටේ අනාගතය, දරුවන්ගේ අනාගතය, රටේ ආර්ථික ශක්තිමත් කිරීම කරුණු සැලකිල්ලට අරගෙන ඊළඟ සති 2-3 ඉවසන්න. එතකොට IMF එක අනිවාර්යෙන් 20 ලැබෙනවා. 21-22 වෙනකොට අපේ සංචිතවලට මුදල් ටික එනකොට රේටින්ග් සිහල යනවා. එතකොට LC ඕපන් කරන්න පුළුවන්ද? කිසිම බැංකුවක් LC එක ඕන කරන්නේ නැහැ. ඇඩ්වයිසින් බැංකයක් හැටියට. එහෙම කරන්නේ නැහැ. අද ඕපන් account ඔක්කොම යන්නේ. එතකොට මිල වැඩි. LC එකක් ඕපන් කරලාගෙන ඕන නම් term loan එකකට ගිය හැකි.
කාලය අසන්න
කරා. අය මේ ආදි වශයෙන්. ඒ නිසා සාමාන්‍ය බැංකු කටයුතු තැනටපත් වෙන්න ඕනේ. ඒක කරන්න නම් මේ ආණ්ඩුවක් කවදාවත් මේ නේද අප්‍රසන්න තීන්දුව ගන්නවද? ගන්නෑ. ඉතිහාසයේ පුරාම ප්‍රසන්න තීන්දුව අරන් තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අප්‍රසන්න තීන්දුව ගන්න ගුණේ වෙන කරන්න කිසිම දෙයක් නැති තැනට ආපු නිසා. ඒකට වගකීතු අය ඉන්නවා. දැන් අවුරුදු දෙකමාරක් කොටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමාට උපදෙස් දුන්න අය. ඒ කැබිනට් එකේ හිටපු අය. දැන් වෙන තරග ගිහිල්ලාගෙන වෙන කතාවක්. කතාවල් ලියපු දීපු ඇත් එහෙමයි. එතුමාගේ කතාවල් ලියපු දීපු ඇත් දැන් වෙන තරග ගිහිල්ලා ඒක විවේචනය කරනවා. අපි හිටියේ නෑ එතන. මේ බැරි වෙලාවක අභියෝගයයි අපි බාරගත්තේ. මේක කොට දාලා දීලා අපි අපේ තනතුරු නැතිවට කිසිම ප්‍රශ්නයක්. හැබැයි රට ඕන තැනට ගේන්න ඕනේ. අභියෝගය බාරගත්තා. අභියෝගය අවසන් කරන්න තව මාසයක් දෙකක් කල් ගත වේවි. අපිත් එක්ක ඉවසලා කටයුතු කරමු කියා යෝජනා කරමි. මගේ වචන ස්වල්පයක්.
බොහොම ස්තුතියි.